ගරු ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි,
ඕඩ ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා සභාවට මූල ආසන පැමිණෙත.
ගායන්ත කරුණාතිලක, you may continue with expression of your condolences.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අක්ෂ හතරකින් මේ උත්තරීතර සභාව නියෝජනය කරන්න භාග්‍ය ලබලා අපෙන් සදහටම වෙන්වෙච්ච මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ගැන ශෝක යෝජනාව ඉදිරිපත් කරද්දී අද දින මද අත්සනීපගතියෙන් පසු වෙන නිසා මේ ශෝක යෝජනාවලට ඉදිරිපත් වෙන්න බැරි වුණු විපක්ෂ නායකතුමන් වෙනුවෙනුත්, සමගි ජන බලවේගේ වෙනුවෙනුත්, පුද්ගලිකව මගෙත් සංවේගය පළ කරන්නට අවස්ථාවක් ලබාදීම ගැන උපතුමාට ස්තුතිවන්ත වෙනවා. පළමුවෙන්ම මේ සභාව නියෝජනය කරමින් සිටියදී අපෙන් සමුගත්ත කෝසල නුවන් ජයවීර තරුණ මන්ත්‍රීතුමා පිළිබඳව අපේ සංවේගය පළ කළ යුතුව තිබෙනවා. ඉතාම කෙටි කාලයක් නිසා එතුමා මේ සභාව නියෝජනය කරේ. අපට වැඩිය එතුමාට සමීප වෙලා ආශ්‍රය කරන්න ඉඩකඩක් ලැබුණේ නැහැ. නමුත් එතුමාගේ අභාවයෙන් පස්සේ සමකාලීනව අධ්‍යාපනය ලැබපු විද්‍යාර්ථීන්, ඒවාගේ එතුමාගේ ගමේ හිතමිත්‍රීන්, විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල පළ කර තිබුණු තොරතුරු, මේවා බොහොමයක් පරිශීලනය කරහම අපට දැනගන්න ලැබුණු දේ තමයි කෝසල නුවන් ජයවීර චරිතය තුළ ඉතා විශිෂ්ට මානව හිතවාදී මනුස්සෙක් ජීවත් වෙලා හිටියයි කියන එක. එවගේම ගුණවත් තරුණ මන්ත්‍රීවරයෙකු හැටියට මේ රට වෙනුවෙන් ඉටු කරන්න මොනතරම් විශාල බලාපොරොත්තු සමුදායක් ඒ තරුණ මන්ත්‍රීවරයාගේ තිබෙන්නේ නැද්ද කියලා අපට හිතාගන්න පුළුවන්. එතුමා ශිෂ්‍ය ජීවිතයේදීත් ඉතාම ක්‍රියාකාරී ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් වුණා. තරුණ සංවිධානවල හොඳ නායකයෙක් වුණා. වසර තුනක් තමන්ගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධූරය තුලින් විශාල වැඩ කොටසක් ප්‍රදේශයට කරන්න සමත් වුණා. එතුමාගේ ගමන් මාර්ගය අවසන් වුණේ පසුගිය මහමැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 62,000කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන එතුමාගේ පක්ෂයේ දෙවැනි තැනට මේ පාර්ලිමේන්තුවට පත්වීමේ. මේ තුරෙන් දෙකකට එහා ගිය 159ක් සිටින පිරක සීමිත පිරිසකට පමණක් ලැබෙන කෝප් කමිටුව වගේ කමිටුවක සේවය කරන්නටත් එතුමාට භාග්‍ය ලැබුණා. එතුමාගේ සේවය තවදුරටත් ලබා ගන්න තිබියදී තමයි අපට එතුමාව අහිමි වුණේ. අපි දැක්ක එතුමා අභාව ප්‍රාප්ත වුණහම, නොසිතූ වෙලාවකේ පුවත කන වැදුනහම මොනතරම් ප්‍රභූවරු පිරිසක් වගේම සාමාන්‍ය පොදු ජනතාව ඒ වෙනුවෙන් ශෝක වෙමින් ඒ අවමංගල්‍යෝත්සවට සහභාගී වෙච්ච හැටි අපි දැක්කා. සාමාන්‍ය නියෝජ්‍ය කතානායකතුමනි, අපි බොහෝ මන්ත්‍රීවරු ගැන කතා කරනවා මේ වගේ අවස්ථාවල. අපි ඒ වෙලාවල් වලට කියන්නේ එතුමා වයස මේ ප්‍රමාණයේදී තමයි පාර්ලිමේන්තුවට ඇතුළු වුණේ. අවුරුදු මෙච්චර ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ කටයුතු කරා. මේ යනකොට වයස මෙච්චරයි කියලා. අපේ කෝසල මන්ත්‍රීතුමා පිළිබඳ අපට කියන්න සිද්ධ වෙන්නේ එතුමා පාර්ලිමේන්තුවට එනකොටත් වයස අවුරුදු 38යි. පාර්ලිමේන්තුවෙන් සමුගන්නකොට, දිවි ගමනට සමුදෙනකොටත් වයස 38යි. ඒ ගැන අවංකවම අපි කනගාටු වෙනවා. තව බොහෝ සේවාවක් රටටත් පළාතටත් කරන්නට පුළුවන්කම තිබියදී වටිනා තරුණ මන්ත්‍රීවරයෙකුගේ ජීවිතය මේ විදියට අහිමිවීම ගැන අපි කනගාටු වෙනවා. මම ඊට වඩා ඒ පිළිබඳව කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් මම මුලින් කිව්වා වගේ අපේ විපක්ෂ නායකතුමා එතුමාගේ දේහයට අවසන් ගෞරව දක්වන්න පෞද්ගලිකව මේ නිවසට ගියා. අදත් එතුමා වෙනුවෙන් අපේ සංවේගයේ දෙමව්පියන්ටත් ඥාතීන්ටත් පුද කරනවා. අපේ පක්ෂයේ සංවේගයත් පෞද්ගලිකව මගේ සංවේගයත් මම පුද කරනවා. ඊළඟට නියෝජ්‍ය කතානායකතුමනි, මේ සභාව නියෝජනය කරපු සුවිශේෂී චරිතයක් ගැනත් අපි කතා කළ යුතුව තිබෙනවා. මාවේ සේනාධි රාජා මැතිතුමා කියන්නේ උතුරේ වාර්ගික අර්බුදයක් තිබුණු යුගයක අය අවියායුධ වලින් ප්‍රශ්නයට විසඳුම් ලබා ගන්න පුළුවන් කියලා හිතන පිරිසකුත් සිටිද්දි තවත් පිරිසක් දේශපාලන විසඳුමක් ගැන විශ්වාසය තියලා තිබෙද්දි එවැනි අර්බුදකාරී සමයක ප්‍රජාතන්ත්‍රවාදී මාවත කෙරෙහි විශ්වාසය තියපු උතුරෙන් බිහි වුණු බොහොම කෘතහස්ත දේශපාලනඥයෙක් හැටියටයි අපි එතුමාව දකින්නේ. එතුමා නියෝජනය කළේ උතුරෙත් දකුණෙත් දේශපාලනය යාකරන ප්‍රජාතන්ත්‍රවාදී පාලම ගොඩනගන දේශපාලනයක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සේනාධි රාජා මැතිතුමන් සහ අපි එක මතයක් දරපු උදවිය නෙවෙයි. අපි දරපු මතයත් එතුමා දරපු මතයත් බොහෝ වෙලාවට සමපාත වුණේ නෑ. නමුත් සාකච්ඡා මේසයකට ඇවිත් වාඩි වුණහම සිය අදහස් පළ කිරීමේදී එතුමාට තිබුණ ආත්ම සංගමය ඉතාම ආදර්ශමත් කියන එක මං කිව යුතුව තිබෙනවා. එතුමාගේ බාහිර ස්වරූපය ගත්තොතින් හොඳ දේහධාරී කැපී පෙනෙන පෞරුෂයක් එතුමාට තිබුණා. දෙනෝදාහක් අතර සේනාධි රාජා මන්ත්‍රීතුමාව කැපිලා පෙනුණා. ඒ එතුමාගේ පෞරුෂය නිසා. ඊට නොදෙවෙනි ශාස්ත්‍රීය දැනුමක් සේනාධි රාජා මන්ත්‍රීතුමා සතුව තිබුණා. මේ සභාවේදී අපි ඉතාම සුහදව එතුමාව ඇසුරු කරා. මම ඉදං ඇමතිවරේ හැටියට ඉන්නකොට එතුමා බොහොම සුහදව ඇවිල්ලා උතුරේ ඉඩම් ප්‍රශ්න ගැන සාකච්ඡා කරපු හැටි, ඒවට උදව් ගත්ත හැටි මට මේ වෙලාවෙත් මතක් වෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මාවේ සේනාධි රාජා මහත්මයා ඉපදුනේ යාපනේ. ඒ පළාතේ අධ්‍යාපනය ලැබුවා. ඒ පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආවත් කවදාවත් ගම් ප්‍රදේශය අතහැරලා කොළඹ පදිංචි වෙන්න කල්පනා කරේ නැහැ. එතුමා ඒ ප්‍රදේශයේම තමයි පදිංචි වුණේ, ජීවත් වුණේ, අවසන් හුස්ම හෙළුවෙත් යාපනයේදීමයි. ඔහු කෝවිලට යමින් පූජා පවත්වමින් තල්ලතු පවුරු අතර සිට දෙමළ සංස්කෘතිය ආරක්ෂා කරන්නට හැමතිස්සෙම ප්‍රයත්න දරපු නායකයෙක්. නිරන්තරයෙන්ම තම ඡන්දදායකින් හා සමග දෙමළ ජනතාවට ඇහුම්කන් දෙමින් ඒ අයගේ ඉඩම් ප්‍රශ්න, ඉඩම් අයිතිය විසඳන්න, උතුරේ මායින් නිදහස් ගැන තර්ක කරන්න, දෙමළ ජනයාගේ දේශපාලනික නිදහස වෙනුවෙන් පෙනී හිටින්න, විශේෂයෙන් මෙතුමා හැමතිස්සම හිතුවා මේ ප්‍රශ්නවලදී ඉන්දියාවේ මැදිහත් වීමත් අපේ රටට ලොකු ආශිර්වාදයක් කියලා එතුමා හුඟක් වෙලාවට කල්පනා කරපු කෙනෙක්. ඉතින් මම ඒ වගේ විශිෂ්ට දේශපාලනඥයෙක් අපට අහිමිවීම ගැන අපේ සංවේගය පළ කරමින් එතුමාගේ පවුලේ අයට, විපක්ෂ නායකතුමාගෙත්, අපේ සමගි ජන බලවේග පක්ෂයේත්, පෞද්ගලිකව මගෙත් සංවේගය පළ කරන්න කියලා ඉල්ලා හිටිනවා. නියෝජ්‍ය කතානායකතුමනි, මේ සභාව නියෝජනය කරපු තවත් සුන්දර පුජ්ජලයෙක් තමයි අභාවප්‍රාප්ත ඩොනල්ඩ් දිසානායක මැතිතුමා. එතුමත් අපිත් එක පක්ෂයක කටයුතු කරා, එක්සත් ජාතික පක්ෂයේ. ඩොනල්ඩ් දිසානායක මැතිතුමා ගම්පහ සිරිකුරුස ඉස්කෝලේ, සිද්ධාර්ථ කුමාර ඉස්කෝලේ, ශාන්ත ජෝසප් විද්‍යාලේ, වේයන්ගොඩ මධ්‍ය මහාවිද්‍යාලය වගේ ඉස්කෝල ගණනාවක අධ්‍යාපනය ලැබුවා. එතුමා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ එංගලන්තයට ගියා. එංගලන්තයට ගිහිල්ලා කෘෂිකාර්මික යාන්ත්‍ර ඉදිකිරීම පිළිබඳව පාඨමාලාවක් හැදෑරුවා. ඒ ලබාගත් දැනුම එතුමා ලංකාවට ඇවිල්ලා ප්‍රයෝජනෙට ගත්ත කෙනෙක්. එතුමාට පුළුවන් වුණා කෘෂි උපකරණ නිෂ්පදවන කර්මාන්ත ශාලාවක් පටන් ගන්න. ට්‍රැක්මෝ සමාගම කියලා එකට නම් කරලා තියෙනවා. ඒක අද කොච්චර ප්‍රසිද්ධද කියනවා නම්, නුවර පාරේ යනකොට එක හන්දියක් තියෙනවා. ඒ හන්දිය නම් කරලා තියෙන්නේ මිනිස්සු විවාහාරයට පාවිච්චි කරන ට්‍රැක්මෝ හන්දිය කියලා. ඒ වගේ විශිෂ්ට පුජ්‍යලේ. එතුමා දේශපාලනයට ආවා. නාගරික මන්ත්‍රීකම් කරා, උපනගරාධිපතිකම් කරා, බස්නාහිර පළාත් සභාව නියෝජනය කරා. 89 පාර්ලිමේන්තුවට ආවා. 89 පාර්ලිමේන්තුවට ආවේ ගම්පහ ආසනය නියෝජනය කරලා. ඒ වෙනකොට ගම්පහ අවුරුදු 17කට UNP මන්ත්‍රී කෙනෙක් හිටියේ නැහැ. මෙතුමා ආවයින් ඒක සම්පූර්ණ වුණා. ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක හැටියට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරා. කෝප් කමිටුවේ සාමාජිකයෙක් හැටියට එතුමත් කටයුතු කරා. එතුමා මහා මාර්ග ප්‍රවාහන අධීක්ෂණ මන්ත්‍රීවරයා හැටියට දුම්රිය ස්ථාන සංවර්ධනය වෙනුවෙන් ලොකු කැපවීමකින් කටයුතු කරා. යක්කල ජනතා සන්තක ප්‍රවාහන ආයතනයට, ඒ ඩිපෝ එකට ඒ කාලේ හැටියට බස් 16ක් ලබා දෙන්න පුළුවන් වුණා. අපි ස්කෝල යන කාලේ අපි දැක්ක ඒ කහපාට බස් වලට කහකුරුල්ලෝ කියලා තමයි සමාජයේ කියන්නේ. බස් 16ක් ගෙන්න ගන්න පුළුවන් වුණා. ගම්පහ මූලික රෝහලේ ගැබිනි මංගුරුන් සඳහා වාට්ටු සංකීර්ණයකුත් දැඩි සත්කාර ඒකකයක් ඒකට අවශ්‍ය වෛද්‍ය උපකරණත් ලබා දෙන්න තමන් මුල් වුණා. ඒ වගේම විහාරස්ථාන වලට ලොකු සේවයක් ඉෂ්ට කළා. ඩොනල්ඩ් දිසානායක පදනම කියලා එකක් පිහිටවලා අධ්‍යාපනය ලැබන සාමණේර ස්වාමීන් වහන්සේලාට ශිෂ්‍යාධාර දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒ වගේම ශ්‍රීබෝධි ක්‍රීඩාංගණයේ හදලා ගම්පහ තක්ෂිලා විද්‍යාලය ආරම්භ කරන්නත් පුරෝගාමී මෙහෙවරක් ඉෂ්ට කළා. ඇත්ත වශයෙන්ම එතුමා බෞද්ධීන්ට විතරක් නෙමෙයි මුස්ලිම් භක්තිකයින්ට ක්‍රිස්තියානි කතෝලික ජනතාවට සේවය කරා පල්ලිවලට උදව් කරා මිනිසුත් එක්ක ජීවත් වුණා. එතුමාට මේ සේවය කරන්න එතුමාට හොඳ භාර්යාවක් ලැබුණා. යශෝදරා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක් හැටියට ඉඳලා විශ්‍රාම ගිය ඉන්ද්‍ර දිසානායක මැතිනිය හෙවණැල්ලක් වගේ එතුමාගේ දේශපාලන කටයුතු වලටත් අනිකුත් ව්‍යාපාර කටයුතු වලටත් උදව් වුණා. එතුමා හොඳ පරිසර හිතකාමී. අපි ඊයේ ඔබතුමාලා අපි ගිහිල්ලා ගස් හිටෙව්වා මේ පරිසර දිනේට. මේ ඩොනල්ඩ් දිසානායක මැතිතුමත් පුරුද්දක් හැටියට ගස්කොලන් හිටවන සිරිතක් තිබිච්ච පරිසර හිතකාමී පුජ්‍යලේ. ඉතින් ළමා මධ්‍යස්ථාන ඇති කරා, පෙර පාසල් ඇති කරා, ජපන් රජයේ සම්මග තියුණු සම්බන්ධතාවලින් ඒවා වැඩි දියුණු කරන්න ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරා. ගම්මුදා ඇති කරා, ප්‍රේමදාස ජනාධිපතිතුමායක සමීප ආශ්‍රයක් තිබුණා. ඉතින් කවුරුත් ගරු කරන චරිතයක් හැටියට තමයි එතුමා ජීවත් වුණේ. අද විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා වෙනුවෙන් විතරක් නෙමෙයි හර්ෂණ රාජකරුණ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ මන්ත්‍රීතුමා තානාපති කාර්යාලයක උත්සවයකට යන්න වෙච්ච නිසා එන්න බැරි වුණ බව කිව්වා. එතුමාගේ සංවේගයත් පළ කරන්න කියලා මගෙන් ඉල්ලීමක් කරා. ඉතින් මේ වටිනා දේශපාලනඥයාට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මේ මැතිනියට අපේ සංවේගය පළ කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් අද දින කතා කරන තවත් ජනප්‍රිය චරිතයක් ජේ.ආර්.පී. සූර්යප්පිරිම. ජේ.ආර්.පී. සූර්යප්පිරිම කියන්නේ සුවිශේෂී දේශපාලනඥයෙක්. ඉතාම ජනප්‍රිය චතුර කතිකේ. මට මතකයි අපි කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යව හැටියට ඉන්නකොට බණ්ඩාරනායක මෙතිනිගේ රැස්වීමක් කොහේ හරි තියෙනවයි කිව්වා නම් ජේ.ආර්.පී. සූර්යප්පිරිම මහත්තයා කතාව අහන්න අපි යනවා. හරිම ආසයි කතාව අහන්න. සාමාන්‍ය මිනිහට ගැළපෙන විදිහට හොඳට අර්ථවත් විග්‍රහ කරන්න පුළුවන් හැකියාවක්, සහජ හැකියාවක් එතුමාට තිබුණා. එතුමා අභියෝග බාරගත්ත කෙනෙක්. බණ්ඩාරනායක මෙතිනිගේ ආසනේ අත්තනගල්ලේ කාලේ UNT එකේ ඉන්නකොට එතුමා අත්තනගල්ලේ මෙතිනියත් එක්ක තරඟ කරන්න ඉදිරිපත් වෙන්නේ සූර්යප්පිරිම මහත්තයා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1975 දී අර මැතිනිගේ ආණ්ඩුව අවුරුදු දෙකකින් කාලෙ දික් කරගත්තාම ජනමතය පෙන්වන්න ඕන කියලා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්සලා කොළඹින් ඡන්දය ඉල්ලුවා. එතකොට සූර්යප්පිරිම මහත්තයා හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අභියෝගේ බාරගෙන ජේ.ආර්. මහත්තයත් එක්ක ඡන්දය ඉල්ලන්න සූර්යප්පිරිම මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රතිවාදී හැටියට තරඟ කරා. ඒ වගේ චරිතයක්. පසු කාලේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වුණා. සුදු ඇඳමින් තමයි හැමතිස්සම සැරසිලා ඉන්නේ. ඒ වගේම හරි පිළිවෙලට ප්‍රසන්න චරිතයක්. හැමතිස්සෙම ප්‍රසන්න පුළුල් හිනාවක් එතුමාගේ මූණේ දකින්න තිබුණා. එතුමා සමග කතා කරපු, එතුමා සමග ගත කරපු, ඇසුරු කරපු හැම මොහොතක්ම ප්‍රියජනක මතක සටහන් ලෙස අපේ හිත්වල තැන්පත් වෙලා පවතිනවා. නියෝජ්‍ය කතානායකතුමනි, ඒකට ප්‍රධානම හේතුව තමයි ජේ.ආර්.පී. සූර්යප්පිරිම මැතිතුමා තුළ තිබුණ විවිධ විෂයන් පිළිබඳව එතුමා සතුව පැවති ඇදහිය නොහැකි මහා දැනුම් සම්භාරය. නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා ලෝක ඉතිහාසය ගැන හොඳ දැනුමක් තිබුණා. ලෝක දේශපාලනය ගැන හොඳ දැනුමක් තිබුණා. විවිධ සංස්කෘතීන් ගැන, විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය ගැන පුදුම දැනුමක්, හසල අවබෝධයක් එතුමා සතුව තිබුණා. එතුමා නිතරම තමන්ගේ දැනුම යාවාකාලීන කරගන්න සමත් වෙච්ච කෙනෙක්. අපේ ජ්‍යෙෂ්ඨයන්ගේ පරපුරේ අපිට ඇසුරු කරන්න හමුණු විශිෂ්ටතම සංවේදිකයා ජේ.ආර්.පී. සූර්යප්පිරිමයි කියලා මම කල්පනා කරනවා. එතුමා කතා කරපු හැම වචනයකම ඉස්පිල්ලක් පාපිල්ලක වටිනකමක් තිබුණා. එතුමා දොරමඩලා වගේ ජනප්‍රිය වැඩසටහන් පෝෂණය කරා, අර්ථවත් කරා. සීනෑ කෝරළේ පරිසරයත් සමඟ ජීවත් වුණු නිර්වාජ්‍ය සරල ගැමියෙකු ඔහු තුළ හැමදාම ජීවත් වුණා කියලා අපිට දකින්න ලැබුණා. බුලත් විටක රස බලන්න බොහෝ වෙලාවට ප්‍රිය කරා. සරල සුන්දර මිනිසෙක්, දැනුම් සම්භාරයක්, විශ්වකෝෂයක්. මට තරුණ මන්ත්‍රීවරයෙක් හැටේ කාලේ ඉන්නකොට බොහොම ප්‍රිය කර ආයතුමා. අපි දෙපැත්තක හිටියේ. මම එක්සත් ජාතිපක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකයන්ට මාධ්‍ය ප්‍රකාශයක් කරාම පත්තරේ ගියොත් ඒක එතුමා කියවනවා. පාර්ලිමේන්තුවේ ඉන්නකොට පිටිපස්සෙම හිටියේ. අපි කතා කරනකොට අහන් ඉන්නවා. එළියට ආවම ඒව මතක තියන් ඉඳලා අපිට කතා කරනවා. දිලිය දුන්නා. ඒ වගේ වටින මිනිස්සෙක් අපිට අහිමි වුණා. එතුමාගේ ජීවිතයේ අවසන් දශක කීපය ගැන හිතනකොට නියෝජ්‍ය කතානායකතුමනි, එතුමාගේ වියෝවින් දේශපාලන ශේෂ්ත්‍රයට වැඩිය ශාස්ත්‍රීය ලෝකයේ තුල විශාල හිඩසක් ඇති වෙලා තිබෙනවායි කියලා තමයි මම කල්පනා කරන්නේ. එතුමා ගෞරව උපාධි ලැබුවා විශ්වවිද්‍යාලවලින්, ආචාර්ය උපාධි ලැබුවා විශ්වවිද්‍යාලවලින්, පොත් රාශියක් ලිව්වා දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව වගේ විෂයන් ගැන. ඒ වගේම කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයෙක් හැටියට කාලයක් සේවය කරා. දක්ෂ දේශකයෙක්. එතුමාට විහාරස්ථානවල නොයෙක් ආරාධනා ලැබුණා ප්‍රධාන දේශකයෙක් හැටියට සහභාගී වෙන්න කියලා. ඒ හැම එකකටමත් එතුමා ගියා. ඉතින් එතුමාගේ අභාවයෙන් සංවේගයට පත් වී සිටින දරුවන්ටත් ඥාතීන්ටත් අපේ සංවේගය මේ අවස්ථාවේ ප්‍රකට කරමින් විපක්ෂ නායකතුමාගේත් සමගි ජන බලවේගයේත් එතුමාව කිට්ටුවෙන් ඇසුරු කරපු එතුමා ප්‍රිය කරපු චරිතයක් හැටියට හිටපු මටත් මගේ පෞද්ගලික සංවේගයත් මේ වෙලාවේ පුද කරමින් මේ සිව් දෙනා ගැනම අපේ ශෝකය ප්‍රකාශ කරන ඉඩක් ලබා දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් ඒ සියලු දෙනාටම නිවන් සුවත් ඕන් ප්‍රාර්ථනා කරපු ආගම්වලට අනුව ඒ ප්‍රාර්ථනාව නිෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Honorable Ramalingam Chandrasekhar. And then, can I have that?